ඔබතුමීට විනාඩි 6ක් වෙන් කර තිබෙනවා.
බොහොම ස්තුතියි ගරු සභාපතිතුමා. මේ අවස්ථාවේදී අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ විශේෂ යටතේ විශේෂඥ වෛද්‍යවරුන් සහ අනිකුත් වෛද්‍යවරුන් ලේඛනගත කිරීම, ඒ වගේම ඖෂධ නියාමන අධිකාරියේ පිළිබඳ කතා කිරීමට අවස්ථාවක් ලබා දීම පිළිබඳ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, විශේෂඥ වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් නොවන වෛද්‍යවරුන් වෙනම ලේඛනගත කරන එකත් එක්ක අද අපි රටක් විදියට ගත්තාම සමහර වෙලාවට මේ වෙන විටත් වෛද්‍ය වෘත්තියේ යෙදෙන අය සමහර වෙලාවට වෙනත් සහතික තියෙන ආයුර්වේද, එහෙම නැත්නම් හෝමියෝපති උපාධිය, හෝමියෝපති ප්‍රැක්ටිස් කරන කට්ටිය අද මේ වෛද්‍ය වෘත්තියේ යෙදිලා ඉන්නවා. මෙතෙන්දී මම දකින දෙයක් තමයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, මේ වෛද්‍යවරු විදියට මේ තමන්ගේ ඒ වෛද්‍ය වෘත්තියේ නියැලෙන අයට MBBS සහ අනිකුත් විශේෂඥ වෛද්‍යවරුන් විදියට ඒ දරණ උපාධියත් එක්ක සුසුකම් ලත් වෛද්‍යවරුන් පමණක් අතර
මේ බටහිර ඕඩර් ප්ලීස් ගරු නියෝජ්‍ය කතානායකතුමා මුලාසෙන් පමණ
ඔබතුමී කතා කරන්න.
බටහිර ඖෂධ නියම කරන්න අවසරය දීලා තියෙනකොට මේ බටහිර ඖෂධ නියම කරන්න වෛද්‍ය වෘත්තිය සුසුකම් නැති පුද්ගලයොත් ක්‍රියාත්මක වෙනවා. හැබැයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, මේ අවස්ථාවේදී මට ඉදිරිපත් කරන්න තියෙන කාරණයක් තමයි අපේ අත්දැකීම් අනුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයෙක් විදියට ඉන්නකොටත් අපිට මේ බටහිර ඖෂධ නියම කරන ඒ හොර වෛද්‍යවරු කියන කොට්ටාසේ අල්ලන්න නීතියේ ප්‍රතිපාදනයක් නැහැ. ඉතින් මේ නිසා අපි සමහර වෙලාවට ඒ නීතියට හසු කරගන්න උත්සාහ කරත් අය මේ තියෙන දුර්වලතාවයත් එක්ක සමහරලාට අපිට ඔවුන්න නීතිගයට ගෙනහිල්ලා උසාවිට ඉදිරිපත් කිරීමේදී ලොකු ගැටලුවක් වුණා. මෙතෙන්දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඉවරයාට නැතුව ඖෂධ පිළිබඳ වැටලීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ලැබෙනකොට මෙතන නීතියේ පොඩි ලිහිල් බවක් එක්ක තවත් මේ වෙන විටත් අපේ ලංකාව තුළ මේ සුදුසුකම් නොලත් වෛද්‍යවරු විදිහට පෙනී සිටින අය මේ බටහිර වෛද්‍ය ඖෂධ නියම කරනවා. ඒ වගේම තමයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, ඖෂධ නියාමන අධිකාරිය ගැන කතා කරනකොට ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා අද මේ රටේ ඖෂධ මිල බෙහෙවින් අඩු කළ ජනතාවට ලොකු සහනයක් තියෙනකොට අද සමහර වෙලාවට රට ඇතුළට එන සමහර ඖෂධවල ප්‍රමිතිකරණය ගැන, ක්වොලිටි එක ගැන අපිට සමහර වෙලාවට ගැටලුවක් එනවා. මොකද මෙතන මම ඔබතුමාගේ මේ අපි ආංශික අධීක්ෂණ උපදේශක කාරක සභාවෙත් කතා කරා, අපිට මේ රෙගුලේටරි මෙකනිසම් එකක් මේ රට ඇතුළට එන ඖෂධවල නැති එක නිසා මේ ප්‍රමිතිගතකරණයේදී අපි ලොකු ගැටලුවකට හසු වෙලා තියෙනවා. එනිසා ඔබතුමාගේ උත්සාහයත් එක්ක ඖෂධ අඩු කළ ජනතාවට සුභසිද්ධිය ලබා දෙනවා වගේම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, මම ඔබතුමාට යෝජනා කරනවා මේ රට ඇතුළට එන මේ ඖෂධවල ප්‍රමිතිකරණයක් එක මොනිටරින් සිස්ටම් එකක් දානවා නම් මං හිතන්නේ ඔබතුමාගේ ඒ ඉලක්කය වඩාත් ඵලදායිතාවයත් එක්ක ජනතාවට ඒ සුභසාධනය ලැබේවි.
වැඩේ තියන්නේ අපිට නෑ ලැබොරටරි එක නෑ. දැන් අපි ඒක ආරම්භ කරනවා ලැබොරටරි එක හදන්න. අපිට ඉස්සෙල්ලා චීනය කිව්වා එක දෙනවයි කියලා, ඒකින්ද තමයි මේ ප්‍රමාද වුණේ. දැන් අපිට මුදල් තියෙනවා NMR එකට බිලියන 2ක් විතර. ඒ මුදල් දාලා අපි දැන් ආරම්භ කරනවා. දැන් තව ටික නොබොදිනක අපි ආරම්භ කරනවා.
බොහොම ස්තුතියි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා. ඒ වගේම ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි, රෝග සෞඛ්‍ය ගැන කතා කරනකොට, රෝග ගැන කතා කරනකොට, රෝග නිවාරණය සහ ප්‍රතිකාර ගැන කතා කරනකොට විශේෂයෙන්ම ඔබතුමා ප්‍රතිකාර සඳහා ලොකු මුදලක් වැය කරනකොට ඔබතුමාගෙන් අපි බලාපොරොත්තු වෙනවා රෝග නිවාරණය කියන එක. මොකද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල පෞ සෞඛ්‍ය සේවා නිලධාරීන් නැති කරන ඒ කාර්යභාරය සහ ඒ සේවය ගැන අගය කිරීමක් එක්ක අද අපි මුණ පාලා තියෙන ලොකුම ගැටලුව තමයි බොහෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල මේ පෞසෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ කොට්ටාස ලොකු හිඟයක් තියෙනවා. මොකද බහුතරයක් මේ වෙනකොට විශ්‍රාම ගිහිල්ලා තියෙනවා. මම හිතන්නේ ඔබතුමාට මම සතුටුයි කියන්නේ ඔබතුමා අලුතෙන් පෞසෞඛ්‍ය සේවා නිලධාරීන් බඳවා ගැනීමට ක්‍රියා කරලා තියෙනවා. හැබැයි අවුරුදු කීපයක් ගත වෙනවා. ඒ නිසා ඔබතුමාට ඔබතුමාගේ අද ඔබතුමාට යෝජනා කරනවා විශ්‍රාම ගිය පෞසෞඛ්‍ය සේවා නිලධාරීන් නැවත සේවයට බැඳෙන්න කැමති. ඒ නිසා ගරු අමාත්‍යතුමනි ඒ පිළිබඳවත් අවධානය යොමු කළා. මේ පුරප්පාඩු වෙලා තියෙන පෞසෞඛ්‍ය සේවා නිලධාරීන්ගේ කොට්ටාස වලට ඒ පිළිබඳ පත්කිරීමක් සිද්ධ කරනවා නම් වඩාත් හොඳයි.
නාපව්. ඒ සියලු දෙනාට පුළුවන් ඒගොල්ලන්ගේ අර අවසානයේ ලබාගත් පඩිය අපි ලබන දෙනවා.
ගරු අමාත්‍යතුමනි සමහර පෞසෞඛ්‍ය සේවා නිලධාරීන් ඉන්නවා නැවත බැඳෙන්න කැමති. හරි. ඒ වගේම මේ අවස්ථාවේදී ඔබතුමාට මම විශේෂයෙන්ම අවධානය යොමු කරන්න කැමති රෝහල් ගැන කතා කරනකොට අද රෝහල් විදියට ඔබතුමා මහ රෝහල් ශික්ෂණ රෝහල් මේ හැම රෝහලක්ම දියුණු කළා හොඳ මට්ටමේ තියෙනවා. හැබැයි මම මේ අවස්ථාවේදී අවධානය යොමු කරන්න කැමති අපේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මායින් වෙලා තියෙන බස්නාහිර පළාතේ තියෙන අවිස්සාවෙල්ල රෝහල ගැනත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕනේ. මේක පළාත් සභා රෝහලක් විදියට තියෙනවා. අත සැබවින්ම ඔබතුමා උත්සාහවන්ත වෙලා තියෙනවා. මේ වෙනකොටත් යම් යම් සුභ සාධන ඒ වගේම රෝහලේ තියෙන අඩුපාඩු සකස් කරලා දෙන්න. හැබැයි ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි මේක වැඩි හරියක් ප්‍රයෝජනයට ගන්න සබරගමුවේ ජනතාව. කෑගල්ල දිස්ත්‍රික්කයත් රත්නපුර දිස්ත්‍රික්කයත් මේ අවිස්සාවෙල්ල මූලික රෝහලෙන් මේ සේවය ලබා ගන්නකොට බස්නාහිර පළාත් සභාවේ මායිමක තියෙන නිසා දෝ දන්නේ මේකට කුඩම්මාගේ සැලකිල්ලක් තියෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේදී ඔබතුමාට යෝජනා කරනවා අවිස්සාවෙල්ල මූලික රෝහලට ගිහිල්ලා ඒ තියෙන අඩුපාඩුත් එක්ක ඔබතුමාට ඒ නිරීක්ෂණ චාරිකාවක් කරොත් ඒ අඩුපාඩු ටික සකස් කරලා මේ පළාත් සභාවෙන් හරි මේ අඩුපාඩු ටික ලබා දෙන්න. මොකද මම මේක දකින්නේ සමහර වෙලාවට කරවනැල්ල රෝහල වගේ පළාත් සභා රෝහල්වල CT ස්කෑන් යන්ත්‍රයක් තිබ්බත් අවිස්සාවෙල්ල මූලික රෝහලේ CT ස්කෑන් යන්ත්‍රයක් නැති නිසා මේ රෝගීන් කොළඹට සහ කළුබෝවිලට මාරු කර යවන්න සිද්ධ වෙලා තියෙනවා. මේ නිසා ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි මේ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කළා. ඔබතුමා විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යවරයා විදියට අද මේ රටේ සෞඛ්‍යයට කරන මෙහෙය ගැනත් අපි අගය කිරීමක් කරන්න ඕනේ. මොකද ලොකු කාර්යභාරයක් කරනවා. වෘත්තියෙන් වෛද්‍යවරයෙක් විදියට සැමටම සහනයක් දෙන්න ඒ වගේම රෝගීන්ට පහසුව සහ නොමිලේ ලබා දෙන මේ ඖෂධ ඒ වගේම කාච සහ ස්ටෙන්ට් ලබා දීම ඔබතුමා කරපු ලොකු සත්කාරයක්. ඒ පිළිබඳව අගය කරමින් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ලබා දීම කාලයේ ලබා දීම පිළිබඳ බෙහෙවින් ස්තුති.
බොහොම ස්තුතිවන්ත තුමේ. ගරු විජේපාල හිටියාරච්චි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 6යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි මා ස්තුතිවන්ත වෙනවා. ඉතාමත් වැදගත් අවස්ථාවක් මට උදා කරලා දීම ගැන. මා විශේෂයෙන්ම මේ අවස්ථාව එකක් මේ රජයට ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යවරයා හැටියට ගරු රාජිත සේනාරත්න මැතිතුමාට මගේ ගෞරවය පුද කරන්නට ඕන. මම එතුමාට විශේෂයෙන්ම කරන්න තියෙන දේවල් නෙමේ කරපු දේවල් වලින් ඉතිහාසයේ පළවෙනි වතාවට මං හිතනවා සෞඛ්‍ය අමාත්‍යවරයෙක් ගන්න පුළුවන් ඍජු තීන්දු අරගෙන මේ රටේ විශේෂයෙන්ම ඖෂධ මිල අඩු කරලා ඒ විතරක් නෙමෙයි එයින් අහිංසක දුක් විඳින ජනතාවට පීඩාවට පත් වෙච්ච එදා වේල බොහොම අමාරුවෙන් හම්බ කරපු ජනතාවට ලොකු සහනයක් ඉෂ්ට කරලා තිබෙනවා. මේ රටේ 2 කෝටි දශලක්ෂයකට වැඩි ජනතාව වෙනුවෙන් ඒ කරන ලද සේවයට මා අගය කරන්න ඕන. ඒ වගේම එතුමා අද විශේෂයෙන්ම මේ අවස්ථාවට ඉදිරිපත් කරන වෛද්‍ය සංශෝධන පනත් කෙටුම්පත ජාතික ඖෂධ නියාමක අධිකාරියේ පනත් යටතේ නියෝග කියන මේ සම්බන්ධයෙන් ගරු වෛද්‍ය තුස්තා විජේමාන මැතිණිය ප්‍රකාශ කළ වගේ යම් නියාමනයක් මේ රටේ වෛද්‍යවරුන් පිළිබඳව තියෙන්නට ඕන. අද අපි දන්නවා හතු පිපෙන්න වගේ සමහර තැන්වල හැම හන්දියකම වෛද්‍යවරුන් බොහෝ විට මිතුමිය කිව්වාගේ ආයුර්වේද වෛද්‍යවරුන් වෙනත් හෝමියෝපති වෛද්‍යවරුනුත් මේ සඳහා තමන් ඒ සායන එක්කම ඒ ස්ථාන වෛද්‍ය මධ්‍යස්ථානයේ ක්‍රියාත්මක කරනවා. නමුත් මේකේ මම දැක්කා සමහර තැන්වලදී මෙතන කියන්න ඕන පාර්ලිමේන්තුවේ විශේෂයෙන්ම සමහර ආයුර්වේද වෛද්‍යවරුන් ගබ්සා ක්‍රම නිසා අද විශාල ජීවිත ගණනාවක් අපට අහිමි වෙලා තිබෙනවා. තමන් හරියට ඒ ශාස්ත්‍රය ඒ පිළිබඳ වෛද්‍ය විද්‍යානුකූලව නැතුව නොයෙක් විදිහේ ක්‍රම මගින් කෙම් ක්‍රම මගින් ගමේ තියෙන නොයෙක් විදිහේ දේවල් මගින් කරලා ජීවිත ගණනාවක් අනතුරට පත් වෙලා තියෙනවා, ජීවිත විනාශ වෙලා තියෙනවා. ඒ නිසා අහිංසක ජීවිත නොදන්නාකම නිසා විශේෂයෙන්ම මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම එතුමාගෙන් ඉල්ලීමක් කරනවා. අද බොහෝ ආයතනවල සමහර වෙලාවට වෛද්‍ය වෘත්තියට එන්නේ නැතුව, මං හිතනවා මේක මම දන්නේ කොතෙක් දුරට සාධාරණද කියලා, සමහර වෛද්‍ය ශිෂ්‍යයින්, ඒ කියන්නේ එතුමන්ල උපාධිය ලබා ගන්න කලින් යම් යම් අවස්ථාවල් කටයුතු කරනවා. විශේෂයෙන්ම තව වෛද්‍යවරයෙක් ළඟ කරන එක පිළිබඳ අපිට ප්‍රශ්නයක් නැහැ. පෞද්ගලිකව සමහර තැන්වල ඒක කරනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරනවා එතුමාගෙන්. දැන් අර වෙළඳ බලපත්‍රයක් තියෙනවා වගේ යම්කිසි කඩයක කොහේ හරි වෙළඳ බලපත්‍රය ප්‍රදර්ශනය කරනවා. ඇයි? තමන්ගේ තනතුරු උපාධිය සතහන් කළා යම්කිසි බලපත්‍රයක් නැත්තම් සහතිකය ප්‍රදර්ශනය කරන්න පුළුවන් කමක් තියෙනවා මේ මධ්‍යස්ථානවල. එතකොට ඕනම කෙනෙක් දන්නවා මේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයෙක්ද MBBS සාමාන්‍ය වෛද්‍යවරයෙක්ද කියන එක පිළිබඳ යම් අවබෝධයක් ගන්නට පුළුවන්. ඒක ඉතාමත් වැදගත්. ඒ විතරක් නෙමෙයි ආයුර්වේද විශේෂයෙන්ම සමහර බෙහෙත් වර්ග ඖෂධ නියාමනයේ යටතේ සමහර ඖෂධ වර්ග සමහර තැන්වල මම දන්නවා ගාල් ප්‍රදේශයේ සමහර වෛද්‍යවරුන් ඉන්නවා. ඒ අය කියනවා මේ ආයුර්වේද වෛද්‍ය ආයුර්වේද ඖෂධ සංස්ථාව නිෂ්පාදනය කරන බෙහෙත් ටිකයි විශේෂයෙන්ම බටහිර එක්කම ගෙනෙන බෙහෙතුයි සංසන්දනය කරන මේ බෙහෙත බිව්වොත් මට මේක චුව කරන්න බෑ, මට මේක ගැරන්ටි එකක් දෙන්න පුළුවන් කමක් නැහැ, සමහර වෙලාවට කෙටි කාලයකින් මැරෙයි කියන එකත් කියනවා. මෙන්න මේ බෙහෙත කිව්ව කරොත් මේක ඉක්මනින්ම මේක ප්‍රතිචාර දක්වලා මේ රෝගය නිවාරණය වෙනවයි කියන කතා තියෙනවා. ඒ නිසා බරපතල ප්‍රශ්නයක්. අහිංසක මිනිස්සු කවුරුවත් මැරෙන්න කැමති නැහැ. වැඩි මුදලක් දීලා සමහර වෙලාවට ඖෂධීය ගුණය ගැන හිතන්නේ නැතුව සමහර වෙලාවට ඒ කියන විශාල ව්‍යාපාරික වශයෙන් ගෙනෙන ඒ ඖෂධ වර්ග එක්කම කම්පැනිවල නමින් දෙන යම් යම් විවිධ වූ නම් වලින් දෙන යම් කිසි ඒ ඖෂධ වර්ගයේ විදියට දෙනවා. ඒ නිසා මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන්, මම හිතනවා ඔබතුමා මේ කරපු විප්ලවීය වෙනස පිළිබඳ අපි අගය කරන්න ඕන. ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට මම සතුටු වෙනවා. ගාල්ල කරාපිටියේ ශික්ෂණ රෝහලේ ඉතිහාසයේ වැඩිම මුදලක් ලබා දීලා තියෙන ආරම්භ කරාට පස්සේ JR ජයවර්ධන මැතිතුමාගේ කාලේ 1990 දශකයේ මේක ආරම්භ කරාට පස්සේ මම හිතනවා පළවෙනි වතාවට මම හිතන මෙතුම තමයි ඉතිහාසගත වෙන්නේ. ඒ රෝහලට විතරක් ලක්ෂ 150,000ක වැඩ කරලා තියෙනවා. අලුතින් ඉදිනවා මාතෘ රෝහල. මේක අවුරුදු 9ක් තිස්සේ හෙල්මුට් කෝල් පදනමෙන් සල්ලි මිලියන 3000ක් දීලා ඒක විනාශ කළා, නැති කළා තිබුණේ. හැබැයි රාජිත සේනාරත්න මැතිතුමා ඡන්දෙට ඔන්න මෙන්න කියලා 2015 මං හිතනවා පාර්ලිමේන්තු මැතිවරණයට කලින් තියපු මුල්ගල මම ගරු ඇමතුමාට කියන ලබන මාර්තු වෙනකොට විවෘත කරන්න පුළුවන් තත්ත්වය අවුරුදු 2.5-3 ඇතුළත මේ කටයුතු අවසන් කරලා තියෙනවා. ඒ නිසා අවසන් කරන්න කටයුතු කරනවා. වකුගඩු රෝහල සංකීර්ණයක් හදලා තියෙනවා. හිටපු ජනාධිපතිතුමා අද ජනාධිපතිතුමා විශේෂයෙන්ම සෞඛ්‍ය ඇමතිවරේ ඉන්නේදී මුල්ගල තියපු එකක්. ඒකේ යම් අඩුපාඩුවක් තියෙනවා මුදල් පිළිබඳ මම ඉල්ලීමක් කරනවා. ඒකත් 2019 මාර්තු මාසෙ වෙනකොට අවසන් කරන්න පුළුවන් විදියට ඔබතුමාට ඒ කටයුතු කරන්න පුළුවන්. ඒක මහාචාර්ය ඒකකයක් තියෙනවා. එක්කම ඔබතුමා දීලා තියෙන විශාල මුදලක්. ඒ වගේම ළමා ඒකකයක් සඳහා අවශ්‍ය මං හිතන්නේ ළමා වාට්ටුවක් තට්ටු 10ක වාට්ටුවක් ලබා දීලා තියෙනවා. ඒ වගේම දන්ත වෛද්‍ය සඳහා තවත් අට්ටු 10ක් ලබා දීලා තිනවා. ඒ විතරක් නෙමෙයි අපේ ඊනවන මුජුවර රාහමන් මන්ත්‍රීතුමා ඉනා වෙන්න දෙයක් නැහැ. දකුණේ බදුල්ලේ මොනරාගල ඉඳලා මේ මෙතුමගේ බල ප්‍රදේශ ඉඳලා විශාල පිරිසක් එන්නේ ගාල්ලට. ඒ නිසා ඉතිහාසයේ මම හිතන කොළඹ රෝහල ඇරුණම මම හිතනවා මහනුවර රෝහලටත් වඩා වැඩි මං හිතනවා ප්‍රතිලාභ ප්‍රතිපාදන ලබා දීලා කටයුතු කරනවා. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා පහුගිය දවස්වල ලුවන්සා කියන්නේ උණ රෝගය තුලින් මම හිතනවා අපිට තිබුණ ඇඳන් ඉතාමත්ම සීමිත ප්‍රමාණයක්. ඇඳ ඇඳන් 13ක් තියෙනවා. අද රිත්වේ ආර්ය ළමා රෝහලේ තින්නෙත් 11යි. මුජවර රහමන් මන්ත්‍රීතුමා අපි අරන් තිනවා මේ සිද්ධියත් එක්ක ගරු අමාත්‍යතුමා එතකොට විදේශගත වෙලා හිටියේ අපි මේ කටයුතු වලදී එතුමාගේ අනුග්‍රහයෙන් එතුමා මුද මේ රටේ ඉඳන් මුදල් ප්‍රතිපාදන වෙන් කළා, කඩිනම් කළා තිනවා 1,50,000ක මැෂින් එකක් ඒ ඇඳත් එක්ක ඒ වගේ දේවල් ලබා දීලා තිනවා. අද ඉන්ෆ්ලුවන්සා වගේ යම් කිසි බෝ වෙන රෝගයක් ආවොත් කිසිම බයක් වෙන්නේ නැහැ. ගාල්ලේ ශික්ෂණ රෝහලට ඇතුළත් කරාම ජීවිත රැකවරණය ළමා දැඩි සත්කාරයේ කර ඒකකයේ මේ කටයුතු කරලා
තියෙනවා.
ඒ නිසා තව විනාඩියක් දෙන්න ගරු නියෝජ්‍ය කතානායකතුමා ඔබතුමාටත් ප්‍රයෝජනවත් වෙන එකක් මම හිතනවා. මේ කටයුත්තේදී මා විශේෂයෙන්ම කියනවා ගරු මට බාධා කරන්න එපා මුජිබර් රාම මන්ත්‍රීතුමා, ඒක ඇමතුමාගෙන් ඉල්ල ගන්න ඒ ප්‍රදේශයේ රෝහලක් හදන්න කියලා කියනවා අපි මැදකොළඹ ප්‍රදේශයේ අවශ්‍ය නැහැ. ඒ නිසා ගරු අමාත්‍යතුමාට මා විශේෂ ගෞරවය පුද කරනවා. එනිසා ඉතිහාසයේ පළවෙනි වතාවට මෙවන් වූ සංවර්ධන ක්‍රියාදාමයක් තුලින් මේ රටේ අහිංසක දුක් විඳින මිනිස්සු එන් ජීවිතය ආරක්ෂා කරන්න, විශේෂයෙන්ම වකුගඩු රෝගවලට, ඒ වගේම පිළිකා රෝහල්වල රෝග සඳහා දෙන්න පුළුවන් ඉහළම අනුග්‍රාහකත්වය දායකත්වය ලබා දීලා තියෙන නිසා ඒ පිළිබඳව මගේ ප්‍රසාදය පළ කරමින් තවත් අපිට අවශ්‍ය කඩිනමින් මම හිතන මේ රෝහල විවෘත කරන අපි ඇඳන් 600ක සල්ලයාගාර 6ක් එක්ක අලුත් රෝහලට අවශ්‍ය උපකරණ ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනවල අමාත්‍යංශය මගින් යම් කිසි දෙයක් කරන්න තියෙනවා ඒ කටයුත්ත කරන්න කියන එක වගේම මම ඉල්ලීමක් කරනවා මේ ඉදිවෙන ගොඩනැගිලි ඉතාමත් කඩිනමින් ඉදි කළා ඉදිරි අවුරුද්ද ඇතුළත මේව අවසන් කළා මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශාලම ප්‍රාතිහාර්ය ඉෂ්ට කරපු මම හිතනවා නායකය හැටියට මේ රටේ අතිගරු ජනාධිපතිතුමාගේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ මග පෙන්වීම යටතේ රාජිත සේනාරත්න මැතිතුමා ඉතිහාසගත වෙනවා. ඒ පින මං හිතන්නේ ඔබතුමාට වෙන කිසිම දෙයක් අවශ්‍ය නැහැ. මේ පිනෙන් ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙනවා. ඔබතුමාට ඉදිරියට යන්න ශක්තිය ලැබෙනවා කියන එක මතක් කරමින් ස්තුතිවන්ත වෙමින් නියෝජ්‍ය කතානායකතුමනි මගේ කතාව අවසන්.
බොහොම ස්තුතියි. ගරු ජේසි අලවත්වල අමාත්‍යතුමා ඔබතුමාට විනාඩි 5යි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාට බොහොමත්ම ස්තුතියි. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන වෛද්‍ය සංශෝධන ආඥාපනත සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම, විශේෂයෙන් මේකෙදී මම මතක් කරන්න ඕනි සෞඛ්‍ය අමාත්‍යතුමා රාජ සේනාරත්න මැතිතුමා, එතුමා මේ අමාත්‍යාංශය බාරගත්තාම එතුමා විශාල වෙනස්කම් ගණනාවක් ඉතිහාසයේ මං හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉතිහාසයේ කවමදාවත් නොකරපු කාර්යයන් ගණනාවක් කරන්න එතුමාට අවස්ථාව උදා වුණා. යහපාලන රජය යටතේ විශේෂයෙන්ම ජනාධිපතිතුමාත් අගමැතිතුමාගේ මඟ පෙන්වීම යටතේ සෞඛ්‍ය අමාත්‍යතුමාට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ තිබුණු බෙහෙත් මිල විශාල ප්‍රමාණකින් අඩු කරලා විශාල සහනයක් රටේ ජනතාවට ලබා දෙන්න. සමහර බෙහෙත් වර්ග එදිනෙදා පාවිච්චි කරන බෙහෙත් වර්ග 60%කින් 70%කින් මිල අඩු කරන්න එතුමාට පුළුවන් වුණා. මේක දීර්ඝ කාලයක් මේ රටේ මාපියාවක් වශයෙන් තිබුණු කාරණාවක් එතුමාට පුළුවන් වුණා මේ වාසිය ජනතාවට ලබා දෙන්න. ඉතින් ඒ නිසා අපි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනි. මොකද එදිනෙදා විශාල ප්‍රමාණයක් ජනතාවක් තමන්ට අවශ්‍ය බෙහෙත් සියලුම දෙනා රජේ රෝහල් වලට ගිහිල්ලා බෙහෙත් ගන්නේ නැහැ. ගොඩක් දෙනෙක් පෞද්ගලික ෆාමසි වලින් එහෙම නැත්නම් ඒ ස්ථාන වලින් ගන්න බෙහෙත් වල මිල විශාල ප්‍රමාණයකින්. අපි උදාහරණයකට ගත්තොත් මාසයකට සමහර අය මාසයකට ගන්න බෙහෙත් මිල රුපියල් 5000ක් ගියා නම් එයාට මාසයකට රුපියල් 2000ක් වගේ මිලකට අද ඒ වියදම අඩු කරන්න සෞඛ්‍ය අමාත්‍යතුමාට පුළුවන් වෙලා තියෙනවා. මේක හැම රෝගයකම අපි දියවැඩියා රෝගේ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වෙනත් ප්‍රෙෂර්, එහෙම නැත්නම් එවැනි රෝග වෙන්න පුළුවන්. දීර්ඝ කාලීනව පැවතින ඒ රෝග ගණනාවකට එදිනෙදා ජනතාව පාවිච්චි කරන බෙහෙත්වල මිල අඩු කිරීමට පුළුවන් වීම විශාල සහනයක් ජනතාවට ලබා දීලා තියෙනවා. ඒ වගේම සෞඛ්‍ය ක්ෂේත්‍රය ගත්තාම බෙහෙත් විතරක් නෙමෙයි ස්ට්‍රෙන්ත් දානවා අද විශාල ප්‍රමාණයක් පපු අමාරු එහෙම නැත්නම් එවැනි රෝග තාරක තත්ත්වයන් තියෙන අයට අද ඒවයි මිලත් තිබුණු ප්‍රමාණයට වඩා විශාල ප්‍රමාණයකින් අඩුව ලබා දෙනා වගේම රජයේ රෝවල් වලත් මේ කටයුතු කරන්න අවශ්‍ය පහසුකම් එතුමා ලබා දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා අද අපේ රටේ විශාල ප්‍රමාණයකට තියෙනවා පිළිකා රෝගය. දැන් පිළිකා රෝගයේ තියෙන විශාල ප්‍රමාණයකට පහුගිය කාලේ සිදු වුණේ යම් ප්‍රමාණයකට යාට ඒ අවශ්‍ය ප්‍රතිකාර කරලා ලක්ෂ 15ක විතර මුදල් ප්‍රමාණයක් වැය වුණාම ඒ රෝගියා වෙනුවෙන් එයාගේ වයස තරුණ එක්කෙනෙක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් වැඩිමහල් එක්කෙනෙක් වෙනවා, මේ කොහොම කෙනෙක් වුණත් ඒ අයට එතනින් එහාට ප්‍රතිකාර කරන එක නවත්තලා තිබුණේ. නමුත් අපි ඉතාමත් අගය කරනවා සෞඛ්‍ය අමාත්‍යතුමා අද ඒ පිළිකා රෝගියෙක් වුණත් මුදලේ ප්‍රමාණය සීමා නොකර එතුමාට අවශ්‍ය ප්‍රතිකාරය ඒ ආකාරයෙන් කරන්න අවශ්‍ය පහසුකම් ආද ලබා දීලා තියෙනවා. ඉතින් ඒක ඉතාමත් වැදගත් තීන්දුවක් යහපාලන රජය ගත්ත. ඉතින් ඒකේ ගෞරවය අපි සෞඛ්‍ය අමාත්‍යතුමාට ඒ වගේම ඒ කටයුතු කරන්න සහයෝගය දුන්න ඒ සියලු දෙනාටම අපි ලබා දෙන්න ඕනේ. ඒ වගේම අද මධ්‍යම රජයට අයත් රෝහල් ගණනාවක් තියෙනවා. කුරුණෑගල රෝහල් ගැන මතක් කරන්න ඕනේ. කුරුණෑගල මහ රෝහල් සම්බන්ධයෙන් කතා කිරීමේදී අද විශාල මුදල් ප්‍රමාණයක් යොදවලා නවීන රෝහලක් බවට පත් කරන්න මේ රෝහලට මිලියන ගණනාවක් වියදම් කළා. ඒ අවශ්‍ය අංග උපාංග සියල්ලම ලබා දෙන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරගෙන මේ වෙනකොට ඒවා ඉදිරියෙන් පවතිනවා. ඒ පිළිබඳවත් විශේෂයෙන්ම වායිම පළාතේ ප්‍රධාන රෝහල කුරුණෑගල මහ රෝහල ඒකට මෙතුමා මේ කාල සීමාව තුළ ඒ දැවැන්ත මුදලක් වෙන් කරලා ඒ ලබා දෙන සහයෝගය පිළිබඳවත් අපේ ස්තුතිය පුද කරමින් ගරු නියෝජ්‍ය කතානිධි එක විනාඩියක් මට දෙන්න. ඒ වගේම තලසීමා රෝගය අපේ රටේ කුරුණෑගල ප්‍රදේශයේ නුවරට ආසන ප්‍රදේශයේ විශාල වශයෙන් ව්‍යාප්ත වෙලා ලේ නිතරම නිරන්තරයෙන් ලේ ලබා දෙන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තලසීමා රෝගය සම්බන්ධෙනුත් මෙතුමා නුවර ප්‍රදේශයේ ඒ සඳහා අවශ්‍ය ඒකකයක් පිහිටවලා ඒ ඇටබිදුළු බද්ධ කිරීම වාගේ කටයුතු වලට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරලා දීලා තියෙනවා. ඒ පිළිබඳවත් අපේ ගෞරවයේ ස්තුතිය ගරු අමාත්‍යතුමාට පුද කරමින් විශේෂයෙන්ම එතුමා ක්‍රියාත්මක කරන්න මේ සංශෝධන සම්බන්ධයෙන් අපේ සහයෝගය පළ කරමින් එතුමාට මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තව තවත් ඒ ජනතාවට අවශ්‍ය සහයෝගය ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ඔබතුමාටත් මට කාල වේලාව ලබා දීම පිළිබඳ ස්තුතියෙන් මම වචන සල්පේ අවසන් කරනවා.
Honorable Faisal Kasim, you have 10 minutes.
Bismillahir Rahmanir Rahim. இன்று சுவாதராமச்சின் விவாதத்திலே கலந்து கொள்வதை விட்டு நான் மகிழ்ச்சியாகின்றேன். இன்று நாட்டு மக்கள் கூடுதலாக அதுவும் இலங்கை நாடு மிடில் இன்கம் மத்திய வருமானம் உள்ள நாடாக வந்ததின் பின் இன்று மக்கள் முக்கியமாக சுகாதார சேவை, நீர்வளங்கள், மின்சாரம் போன்ற விடயத்திலே மிகவும் ஊக்கம் செலுத்தி நாங்கள் காண்கின்றோம். அதுவும் இந்த நாட்டிலே இந்த அரசாங்கம் தனது வரவு செலவு திட்டத்திலே கூடுதலான பணத்தை சுகாதாரத்துக்கும் கல்விக்கும் நாங்கள் செலவழிப்பதை நாங்கள் காண்கின்றோம். இன்று இங்கு பேசப்படும் இந்த எல்லா பாராளுமன்றருடைய பேச்சுக்களையும் பார்த்தால் கடந்த 3 வாரங்கள் அதாவது இந்த ஆட்சியை அமைத்ததின் பின் இந்த சுகாதார சேவையின் அபிவிருத்தியை பற்றி பேசுகின்றார்கள். இதெல்லாம் இதற்கெல்லாம் காரணமாக இருப்பவர் எங்களுடைய அமைச்சர் டாக்டர் ராஜித சேனாரத்ன அவர்கள். அவர் இந்த அமைச்சை பொருட்படுத்த காலத்திலிருந்து இன்று வரைக்கும் இந்த சுகாதார சேவையை மேம்படுத்த வேண்டும் என்பதில் எடுத்திருக்கிற அக்கறைக்கு நாங்கள் அவரை வாழ்த்துகின்றோம். அவர் இந்த சுகாதார சேவையை எவ்வாறாவது இந்த மக்களுக்கு நல்ல சேவையை வழங்க வேண்டும் என்பதற்காக இந்த எல்லா முயற்சியையும் எடுத்துக்கொண்டிருக்கின்றார்கள் என்று பேசும்போது பேசினார்கள். உதாரணமாக மருந்தின் விலை குறைப்பு, ஸ்டென்ட் போடுவதை பற்றி பேசினார்கள், கண் விழிகளை பற்றி பேசினார்கள். இவை எல்லாத்தையும் விட எமது அமைச்சர் அடுத்த நடவடிக்கையாக அவர் எடுத்துக்கொண்டிருக்கிற முயற்சிகளை பற்றி நாம் பேச வேண்டும். உண்மையிலே சொல்ல போனால் இன்றைய இலங்கையிலே நாங்கள் இன்று 40,000 மக்கள் அதாவது கிட்னி நோயினால் நாங்கள் பாதிக்கப்பட்டு கொண்டிருக்கின்றார்கள். இதற்காக நாங்கள் நிறைய வேலை திட்டங்களை செய்து கொண்டு வருகின்றோம். இருந்தாலும் எமது அமைச்சரின் புதிய திட்டமாக அதாவது நாங்கள் இந்த கிட்னி டிசீஸை பார்க்கும்போது சிகேடி அதாவது தெரிய அதாவது எந்த காரணத்தால் வராத கிட்னி நோய் என்பது தான் நம்ம முக்கியமான பிரச்சனை சிகேடியு. அதற்காக இன்று அமைச்சர் இந்த கிட்னி வியாதியால் பாதிக்கப்பட்ட மக்களை அவர் இன்றைக்கு கவனிப்பதற்காக 2 வேலைத்திட்டங்களை அறிமுகப்படுத்திக் கொண்டிருக்கின்றார். அது இப்போது நினைக்கின்றேன் கபினெட்டுக்கு வரப்போகின்றது. முதலாவது தான் அதாவது பிரட்டினல் டயாலிசிஸ், அதாவது வீடுகளுக்கு சென்று அவருடைய டயாலிசிஸை செய்ய முறை. இரண்டாவது தான் நாங்கள் இந்த கிட்னி வியாதி அதாவது சிறுநீரக வியாதி உள்ளவர்களுக்கு அண்மை உள்ள வைத்தியசாலைகளில் பிற நாட்டின் உதவியுடன் அவருடைய கிட்னி அதாவது டயாலிசிஸ் செய்வதற்குரிய வேலைத்திட்டத்தை கொண்டு வருவது சம்பந்தமாக அமைச்சர் அவர்கள் இன்று காலை கூட இது சம்பந்தமாக பேசி அதை மிகவும் வேகமாக செய்ய வேண்டிய வேலைத்திட்டத்தை கொண்டு வந்திருக்கின்றார். அடுத்ததாக தான் அமைச்சருடைய இந்த வாரத்துக்குரிய அடுத்த திட்டம் டிஜிட்டலைஸ் சிஸ்டம், அதாவது ஹெல்த் டிஜிட்டலைஸ் சிஸ்டம், அதாவது சுகாதாரத்தை அதாவது ஐடி சம்பந்தமாக மருத்துவ சம்பந்தமாக அமைச்சர் அவர்கள் இந்த நாட்டில் உள்ள 22 மில்லியன் மக்களுக்கும் சுகாதார கார்டு கொடுப்பதற்குரிய வேலைத்திட்டத்தை ஆரம்பித்திருக்கின்றார். இதுவும் இப்போது வேலைத்திட்டங்கள் நடைபெற்றுக் கொண்டிருக்கின்றன. இந்த இந்த வேலைத்திட்டத்தை ஆரம்பிப்பதன் மூலம் நாட்டில் உள்ள எல்லா சுகாதார அதாவது வைத்தியசாலைகளிலும் அவர் இந்த டிஜிட்டல் சிஸ்டம் கொடுப்பதன் மூலம் எந்த ஒரு வைத்தியசாலைக்கு வரும் எந்த நோயாளியும் அங்கே பதியப்படுகின்றார். அவர் அது பதியப்பட்டுமல்ல அவருடைய நோய்கள் அவருடைய வியாதிகள் அவருடைய அவர் பாவிக்கும் குளிசை என்ன அவர் மாத்திரைகள் என்ன என்பதையெல்லாம் அன்று கம்ப்யூட்டரிலே போடப்படுகின்றது. அவர் இன்று ஒரு வைத்தியசாலைக்கு சென்றிருந்தார் என்று போனாலும் அவர் அதாவது என்று அவர் கொழும்பு வைத்தியசாலையை மறந்திருப்பார் என்றால் நாளை மாத்திரைக்கு போய் அவருக்கு வருத்தம் வந்தால் கூட அவர் அதிலே அங்கு வைத்தியசாலையில் உள்ள அவருடைய கார்டை கொண்டு அவருடைய வைத்தியத்தை தொடர்ந்து செய்யக்கூடிய நிலை அங்கே நாங்கள் காணப்பட போன்றது. அது மட்டுமல்லாமல் இந்த சேவையின் மூலம் நாங்கள் கொண்டுவரப்போகும் அடுத்தது என்னென்றால் நாங்கள் வீடு வீடாக சென்று ஒரு இயந்திரம் வருகின்றது. அதை நாங்கள் வீடு வீடாக சென்று வீட்டிலே உள்ளவர்களுடைய பரிசோதனை அதாவது இரத்த பரிசோதனைகளை செய்வதற்குரிய வேலைத்திட்டம் இதன் மூலம் அந்தந்த பகுதியில் உள்ள வீடுகளின் மூலம் கிடைக்கும் அந்த தரவுகளின் மூலம் அவைகளையும் நாங்கள் உள்ள அதுக்கு பக்கத்தில் உள்ள வைத்தியசாலையோ இல்லை அதோடய எம்எச்ஓ ஆஃபீஸு கூடாக நாங்கள் கணினிப்படுத்த முடிகின்றோம். இதன் மூலம் இவர்களுடைய வேலைத்திட்டத்தின் காரணமாக நாங்கள் இவர்களுக்குரிய நோய்களை கண்டறிவதற்கு எங்களுக்கு மிக லேசாக இருக்கின்றது. இதனால் ஆரம்பத்திலே நோய்களை கண்டறிவதன் மூலம் நாங்கள் இந்த மக்களுடைய மிக பாதிக்கப்பட வேண்டிய காலகட்டத்தில் இருக்கும் மக்களை ஆரம்ப காலத்திலே நாங்கள் இவர்களை கண்டுபிடித்து இவர்களுக்குரிய வைத்தியத்தை நாங்கள் செய்ய நாங்கள் இப்போ தீர்மானித்திருக்கின்றோம். அது மட்டுமல்லாமல் இந்த அடுத்ததாக நாங்கள் அமைச்சர்கள் முதல் கூறியது போன்று பப்ளிக் ஹெல்த் சிஸ்டத்தை நாங்கள் உலக வங்கியின் உதவியுடன் கிட்டத்தட்ட 200 மில்லியன் ரூபா பணத்தை நாங்கள் ஆரம்பிக்கின்றோம். அதாவது 10,000 பேருக்கு ஒரு டாக்டர் என்ற முறையிலே இவர்கள் அங்கு கவனிக்கப்பட்டு அதாவது இந்த பப்ளிக் ஹெல்த் சம்பந்தமாக கூறும்போது இந்த ப்ரைமரி கேர் ஹாஸ்பிட்டலை நாங்கள் அமைப்பது மூலம் இதிலே அந்த பகுதி மக்களுக்குடைய எல்லா வசதிகளையும் நாங்கள் செய்ய கொடுத்துருக்க போன்றோம். அந்த பகுதியில் உள்ள எல்லா மக்களுக்கும் இந்த அவருடைய உதவிகளை அங்கு பெறுவதன் மூலம் அவர்கள் ஆரம்பப்படியான வைத்தியத்தை அங்கே செய்யலாம். எனக்கு முன் பேசிய ஒரு பாராளுமன்ற உறுப்பினர் கூறினார் இப்போது மக்கள் என்ன செய்கிறார்கள் என்றால் தங்களுடைய தேவை ஏதாவது வருத்தம் வந்தால் கூட உடனே ஒரு கன்சல்டன்ட் நாடி செல்கின்றார்கள். இது உண்மையிலே பிழையான வேலை. இதை நாங்கள் ஆரம்பகட்டமாக இந்த பிரைமரி கேர்லேயே இதை பற்றி நாங்கள் பேசி இதுக்குரிய வைத்தியங்களை அங்கே செய்து அந்த பிரைமரி கேரிலிருந்து இவர்களுக்குரிய அடுத்த கட்டமாக செல்லக்கூடிய ஒரு வேலைத்திட்டத்தை நாங்கள் ஆரம்பித்திருக்கின்றோம். ஆகவே அதை இன்று நாட்டு மக்களுக்கு செய்யக்கூடிய முக்கியமான வேலை. இவை எல்லாத்தையும் விட நாங்கள் இன்று ஒரு சவாலை மேற்கொண்டிருக்கோம். இன்று எமது அமைச்சர் பொறுத்த மட்டிலே நாங்கள் எல்லா இயந்திரங்களும் நாங்கள் கொடுத்திருக்கின்றோம். ஆனால் இந்த எல்லா இயந்திரங்களும் மக்களுக்கு வேலை செய்ததா இல்லையா என்பதை எங்களை கேள்விக்குறி வேலை செய்கின்றது. இருந்தாலும் அதன் அதிகாரிகள் அவர்களின் கவலை குறைவினால் அவர்கள் வேண்டா பொறுப்பு வீத்தினால் இன்று இந்த இயந்திரங்களை நாங்கள் முழுமையாக பாவிக்க முடியாமல் இருக்கின்றது. இதனால் முழுமையான சேவையை மக்களுக்கு கொடுக்க முடியாது இருக்கின்றது. சொல்லப்போனால் இன்று இலங்கையிலே கிட்டத்தட்ட 7 MRI இயந்திரங்கள் நம்மை வைத்தியசாலை இருக்கின்றன. நான் கேட்க விரும்புகின்றேன் இந்த MRI இயந்திரங்கள் 7 இன்று மக்களுக்கு உரிய சேவையை கொடுக்கிறதா இல்லை என்ற கேள்வியை நான் இந்த மண்டபத்திலே வைக்க விரும்புகின்றேன். ஆகவே இந்த வேலைத்திட்டங்களை நாங்கள் செய்வதாக இருந்தால் எங்கள் அமைச்சர் அவர்களோ இல்லை நானோ இல்லை எமது பணிப்பாளர்கள் அல்லது பிரதி பணிப்பாளர்கள் மட்டும் நாங்கள் ஒன்றுபட்டு இந்த சுகாதாரத்துக்குரிய வேலைத்திட்டத்தை நாங்கள் முன்கொண்ட முடியாது. எங்களுடைய சுகாதார அமைச்சருடைய எல்லா ஊழியர்களுடைய ஒத்துழைப்பும் இன்றி நாங்கள் இந்த சுகாதாரத்தை ஒழுங்கான சுகாதார அமைச்சாக இல்லை உதாரண சுகாதாரத்தை இந்த மக்களுக்காக நாங்கள் இதை கொடுக்க முடியாத நிலையில் காணப்படவில்லை. நான் கவலையடைகின்றேன். ஆகவே ஒவ்வொரு ஊழியர்களும் தங்கள் மனதை தொட்டு பேச வேண்டிய காலம் இருக்கின்றது. நாங்கள் அரசாங்கத்தை பொறுத்த மட்டிலே நாங்கள் ஆக குறைந்த நிதியுடன் இந்த வேலைத்திட்டத்தை நாங்கள் செய்து வருகின்றோம். இதைகள் நாங்கள் எவ்வளவு மக்களுக்கு செய்து கொடுத்தாலும் இவைகள் மக்களுக்கு சென்றடைய இல்லை. நாங்கள் சாதாரணமாக சொல்ல போனால் சாதாரணமாக இன்று ஒரு எம்ஆர்ஐயிலே ஒரு வேணுமென்றால் ஒரு 5-6 அதை சிடிஐ செய்கின்றார்கள். இதனால் மக்களுக்கு எல்லா சேவையும் கிடைப்பதில்லை. இங்கு பேசும்போது கூறினார்கள், வைத்தியசாலைகளே மக்கள் திரண்டு கூடுவதாக கூறுகின்றார்கள், சேவைகள் கஷ்டப்படுதல் கூறுகிறார். நாங்கள் ஏற்றுக்கொள்கின்றோம். இன்று எல்லா சேவைகளும், உதாரணத்துக்கு இன்றைக்கு கார்டியோஸ்தரசி என்று கூறும்போது நாங்கள் ஸ்டெண்டை ஃப்ரீயாக கொடுப்பது மூலம் இன்றைக்கு மக்கள் எல்லாரும் இன்று அதாவது அரசாங்க வைத்தியசாலை நாடி வருகின்றார்கள். அங்கே கூட்டங்கள் கூடுகின்றன. இவைகளுக்கு நாங்கள் வீடு கொடுக்கக்கூடிய வேலை திட்டங்களை இப்போது நாங்கள் செய்து கொண்டு வருகின்றோம். நாங்கள் அதாவது நாங்கள் மட்டும் இதில் அதாவது முதல் கூறியது போன்று நாங்கள் மட்டும் இதை முயற்சித்து முடியாது. எங்களுக்குரிய எல்லா டாக்டர்கள், எங்களுடைய கன்சல்டன்ட்கள், எங்களோட பாராமெடிக்ஸ் எல்லாரும் எங்களுக்கு உதவி செய்ய வேண்டும்.
யூ ஹேவ் ஒன் மோர் மினிட்.
ஆகவே அவ்வாறு செய்தால் மட்டும்தான் நாங்கள் இதிலே வெற்றி பெற முடியும். அது மட்டுமல்ல, இப்போது புது கலாச்சாரத்தில் நாங்கள் காண்கின்றோம் டாக்டர் மாறுதலுக்கு அடிப்பது. உண்மையிலே நான் சொல்ல நான் மிகவும் கவலையுடன் கூறுகின்றேன். எங்களது சுகாதார அமைச்சுக்குள் இன்று 13 அதாவது மூளை நரம்பு கன்சல்டன்ட் இருக்கின்றார்கள், நாடு பூராக இருக்கின்றார்கள், 13 பேர் இருக்கின்றார்கள். இன்று நாட்டில் நடக்கும் இன்று ஆக்சிடென்ட்களை பற்றி உங்களுக்கு தெரியும். எனக்கு நான் முன்பே இன்று இடத்தை கூற விரும்புகின்றேன். எமது அன்றாதபுரத்தில் உள்ள நியூரோ கன்சல்டன்ட் அவர்கள் பேராதனை மாணவர்களால் தாக்கப்பட்டு இன்னும் அவர் உரிய நிலைக்கு வராமல் இருப்ப நான் கவலையாடுகின்றேன். நாங்கள் இன்று எங்களுக்கு கன்சல்டன்ட்கள் தேவை என்று நாங்கள் கவலைப்படும் போது இவ்வாறான அசம்பாவிதங்கள் மூலம் எமது டாக்டர்கள் தாக்கப்படுவது மூலம் நாங்கள் இந்த சேவையை மக்களுக்கு எவ்வாறு செய்ய முடியும் என்பதை தான் நான் இந்த சபையில் கேட்க விரும்புகின்றேன். அது மட்டுமல்ல, இங்கே பேசும்போது சொன்னார்கள் அதாவது தாதிமார் டிகிரி விஷயங்களை. உண்மையிலே நான் அமைச்சருக்கு நன்றி கூற வேண்டும். அமைச்சர் அவர்கள் முன்னாள் நிதியமைச்சர் ரவி கருணாநாயக்காவுடன் பேசி இந்த அதாவது தாதியர்மாருடைய டிகிரி ஸ்கூலை ஆரம்பிப்பதற்கு மிகவும் கஷ்டப்பட்டு அதை தொடங்கியிருக்கிறார், அதை ஆரம்பித்திருக்கின்றார். உண்மையிலே இன்று வெளிநாட்டுக்கு எமது நாட்டிலே வெளிநாட்டு படிப்பெண்களை நாங்கள் வேலைக்கு செல்ல அனுப்பதை விட இவ்வாறான வேலை திட்டத்தை நாங்கள் செய்வதன் மூலம் நாங்கள் ஒரு படித்தவர்களை நாங்கள் வேலைக்கு அமர்த்துவதன் மூலம் இந்த சமுதாயத்துக்கு நல்ல ஒரு வேலையை கொடுப்பதற்காக அமைச்சர் வேலையை நாங்கள் பாராட்ட வேண்டும். ஆகவே
நினைக்கின்றேன்.
ஆகவே நாங்கள் சுகாதார சேவையை நாங்கள் இந்த நாட்டுக்கு செய்ய வேண்டும் என்றால் நானோ அமைச்சரோ இல்லை எமது அதிகாரிகள் மட்டும் காணாது, இந்த நாட்டு மக்களும் எங்களுக்கு ஒத்துழைத்து தர வேண்டியிருக்கின்றது. உங்களுக்கு தெரியும், சில காலங்களிலே சிறு சிறு விடயங்களுக்காக சில ஸ்ட்ரைக்களை நாங்கள் காணுகின்றோம். இவ்வாறான வேலை திட்டங்கள் வரும்போது எமது சேவையை நாங்கள் ஒழுங்காக செய்ய முடியாது. ஆகவேதான் இவைகளை நிவர்த்தி செய்வதற்கு நாட்டு மக்களிடம் நாங்கள் கோருவது என்னவென்றால், உங்களதை நாடுகின்றோம், நீங்கள் முன்னுக்கு வர வேண்டும், வந்தால் தான் இந்த சுகாதார சேவை நாங்கள் முன்னுக்கு எடுத்துச் செல்லலாம் என்று கூறி விடைபெறுகிறேன். நன்றி.
தேங்க்யூ. கரு ராஜசேனாத் அமாத்திமா புதுவார வினாடி பஹாக் தீனாதா.
கரு நியோஜ கதாநாயகத்துமனி, ஓம் இசுத்து நவத்த வேலாவல பாதீம கன மம கீப்பையாக கருணும் இதிரிபத் கரணும்னு மே மந்திரி ஒரு இதிரிபத் கரப்பு எக்காக் தமாய் அர ஓமந்தே திபெனே இன்சினரேட்டருக்கு அப்பி ஏகே இங்கிபத் கல்லா தகுனே ரோஹாலக்கட்டு தினவாய்க்குவலா ஏக கதாவ ஏமனே வெய் முகத பலாசபாவினு தின்சென்றே அந்த பாக் கரகின தீபன ஏக நிசாய் நமுத் அப்பி தீந்துக்கல்ல தீவன ஏக ஹேம தகுனட்ட கெனியானே நெஹக்கியலா ஏ வகேம கலா ரோஹால கன கியூவா கலா ரோஹால மே பிரிபந்தவ ஏ பிரிபந்தவ அப்பி த மத்தியம ரஜேன்ம சேலு பரீட்சண கட்டியுத்து ஆரம்பகல்ல ஏ பரீட்சண கட்டியுத்து கரகினே அனவா ஏ சித்திய பிரிபந்தவ ஏ வகேம மே மே அனித்தேக மே பராமெடிக்கல் ஏதுலு அனுகுத் கட்டிய பந்தவா கனிமேதி தீர் காலையாகியா ஏ முகது ஏகுலங்கே சாத்திக பத்திர நிவர்த்தித்து கேல பலாகனிம சந்தா விசால கால பரிச்சேதியாக அப்பிட கியா நமுத் அப்பி அதே இக்கே அப்பே அந்தர்ஜாலய ஹரஹா அப்பி வெடசரானா காரம்பகல்ல தீபினவா மே விபாக டிபார்ட்மெண்ட்வத் தெக்க ஏகக்கல்ல ஏகேயானே அப்பே ஐடென்டி கார்டு நம்பருக்காய் இண்டெக்ஸ் நம்பருக்காய் தாப்பு வேட்டிய ஹெம எக்கினாகே அபேட்சக்கையாகே தப்பரேக்கிங் ஏகே சியலும சாதிக்க பத்திர மேவேனவா ஏ அணுவ மே மெத்தெக்கால் கிய தா மாச தஹாட்டக் பதவாக அனிமட்டு கிய பால் பரிச்சேதே மாச திக்ககட்ட அப்பிட்டு அடுக்கர்கான்னு புழுவாங்க ஏ அணுவ මේට පස්සේ ඒ අය බඳවා ගැනීමේ ක්‍රියාපටි පාටි ඉතාමත්ම වේගවත් වෙනවා. කරාපිටිය රෝහලේ ඉදිකිරීම ගැන කතා කරා. ඒක ලීනිය ඇක්සලරේටර් එකේ දැන් බංකර් එක හදමින් ආරම්භ කරලා තිබෙනවා. ඒක විශේෂිත ඇත්තටම ඉදිකිරීම බංකර් එකක් යට හදන්නට ඕනේ. ඒක දැන් කරගෙන යනවා. අනිත් එක මේ වකුගඩු රෝගී මේවෙක ඒක දැන් හදලා ඉවරයි. තට්ටුව මහල් අටක ඒ මේ රෝහල් සංකීර්ණය. ඒ වගේම ළමා රෝහල සහ දන්ත රෝහල විශේෂ රෝහල් සංකීර්ණය ඒකේ ෆයිලින් කරලා ෆයිලින් කරගෙන තියෙනවා. ඒ වගේම ශල්‍ය ඒකකයේ තට්ටු 10ක ඒක බිම සකස් කරලා තිබෙනවා. ඒ වගේම මේ ස්ට්‍රෝක් යුනිට් එක ඒකත් සම්පූර්ණයෙන්ම දැන් ඉදිකිරීම ඉවර කරලා තිබෙනවා. ඒ වගේම ඉදිරිපත් කරා මේ කරාපිටියේ මේක අර රෝගීන් මැරුණයි කියලා මේ වැරදි මේවකක් ඖෂධයක තිබෙන වැරද්දක් නිසා. නමුත් ඒ ප්‍රකාශයේ වැරදි. ඒක ඒ බෙහෙතින්ද නෙවෙයි ඒක සිදුුනේ. ඒ බෙහෙතට පස්සේ ඒක ඉවත් කරාටත් පස්සේ තමයි ඒ දරුවන්ගේ මරණ සිදුුනේ. ඒකට මේක සම්බන්ධයක් නැහැ කිසිම විදියක. ඒ වගේම ඉන්ටෙන්සිවිස්ලාව පත් කිරීම ගැන වෛද්‍ය නලින්ද ජයසිස මන්ත්‍රීතුමා කතා කරා. අද අපි මේ වෙනකොටත් දෙන්නෙක්ව දැන් ආරම්භ කරලා තියෙනවා, බඳවාගෙන තිබෙනවා ජාතික රෝහලට. ඒ වගේම මේ ළමා රෝග විශේෂඥයන් 15 දෙනාගෙන් 3 දෙනෙක්ව හැම විටම ඉන්ටෙන්සිවිස්ලා වශයෙන් බඳවාගෙන ඒ කට්ටියව පුහුණු කිරීමට පශ්චාත් වෛද්‍ය ආයතනය අද තීන්දුව කළා. ඒ අනුව අපි ක්‍රියා කරනවා. ඒ වගේම කිව්වා මේ අපි දන්වන්න කැමති මේ අර CT ස්කෑනර් ගැන කිව්වා, ස්ටිමුලේටර්ස් ගැන. ඒක අපි තෙලිප්පලේ, මඩකලපුව සහ නුවරට ඒ තුනක් ලබා දෙන්නට දැන් ඒ පිළිබඳව ප්‍රසම්පාදන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා. ඒක නිසා මේ ඒවා තෙලිප්පලේ එකම හරගමට ගෙන යනවා කියන එක ඒක සත්‍ය නැහැ. ඒකේ කිසිම සත්‍යතාවයක් නැහැ. ඒ වගේම කිලිනොච්චියේ තිබෙන CT මැෂින් එකත් ඉවත් කරනවා කියන එක ඒකෙත් කිසිම සත්‍යතාවයක් නැහැ. ඒක මම කියන්නට ඕනේ. අපි මේ ස්ටෙන්ට් නිකන් දෙන්නට ආරම්භ කිරීම පිළිබඳව මෙඩිකල් ඔඩිට් එකක් කරලා තියෙනවා මහාචාර්ය ප්‍රියදර්ශිනි ගලප්පති මහත්මිය කොළඹ වෛද්‍ය පීඨේ. එතුමිය අනුව අපි මේ ස්ටෙන්ට් නිකන් දෙනකන් ඇත්තරම ලංකාවේ රජයේ රෝහල් වලට පැමිණි කට්ටියකින් 3%ක් විතරයි ස්ටෙන්ට් දාගෙන තියෙන්නේ. අනේ 97%ම මුදල් නැතිකම හින්දා ස්ටෙන්ට් එක ගන්න සැලෙ නැති හින්දා කරගෙන නැහැ. එතකොට ඒගොල්ලන්ගේ ඉදිරි තත්ත්වය මොකක්ද කියලා අපි දැනගන්නවා. ඔවුන් ඔක්කොම මරණයට පත් වෙනවා. ඒකයි තියෙන්නේ. සමහර කට්ටිය තොරසික් සර්ජරි වලට යන්න වෙනවා. මොකද මේක කල් ගියාම. ඒ වගේම අපි මේ අක්ෂිකාච නිකන් දෙනකන් ඇත්ත තත්ත්වය තමයි 112,000 අන්ධභාවයට පත් වුණ අවුරුද්දකට. අද එතකොට ඒ සියලුම අය මේ නිදහස් සෞඛ්‍ය සේවයේ උඩ මේ වැඩ කටයුතු කරනවා. ඉතින් එතකොට තදබදය වැඩි, කාල පරිච්ඡේදය වැඩියෙන් ගන්නවා. මොකද විශාල තදබදයක් ඇවිල්ලා තිබෙනවා මේවා නිකන් කිරීම සඳහා. ඒ නිසා අද දින මේ ව්‍යාදයට සහභාගී වුණු සියලුම දෙනාට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම මාත් එක්ක දීර්ඝව කතා කරා මේ ගෙනෙන පනතේ තිබෙන ප්‍රශ්න පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීතුමන්ලත් ඔවුන්ටත් එක්කත් මං අපි සංවාදයක් ඇති වුණා. මං ඒ සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි. වෛද්‍ය සංශෝධන පනත් කිටුම් පත දෙවන වර කීම ස්වභාවිකඟද? කාර්ය සභා අවස්ථාව. වෛද්‍ය සංශෝධන පනත් කිටුම් පත පළවෙනි වගන්තිය සභාවිකඟද?
ආයි.
දෙවැනි වගන්ති සභාවකඟද සංශෝධන ඉදිරිපත් කිරීමට?
දෙවැනි වගන්තියේ අපි මගේ ඔව්
ගරු ඇමතුමාගේ සංශෝධන ඉස්සෙල්ලා ගන්නද? ගරු ඇමතුමාගේ සංශෝධන ඉස්සෙල්ලා.
මගේ සංශෝධන තියෙනවා මේ දෙවැනි වගන්තිය 10 පේලිය ඉවත් කර ඒ වෙනුවට 5 දැක්වෙන කොටස ආදේශ කරන්න. ඈ 39 ආ වන වගන්තියේ 1 3 සහ 4
සභාවෙනි
අනිත් එක හරි
සභාවෙකද?
හායි
ගරු වාසුදේව නානකාර මන්ත්‍රීතුමා ඔබතුමාගේ සංශෝධන
දෙවෙනි වගන්තිය තිස්නමය ආවන වගන්තියේ දෙවන උපවගන්තියේ සඳහන් විශේෂඥ ජන්ත වෛද්‍යවරුන් විසින් තෝරා පත්කරගන්නු ලබන එක් සාමාජිකයෙක් යන තැනට පහත උපවගන්තිය එකතු කළ යුතුය. පනස්හයවන වගන්තිය සඳහන් ලියාපදිංචි ඖෂධවේදීන් විසින් තෝරා පත්කරගනු ලබන එක් උපාධාරී ඖෂධවේදී සාමාජිකයෙක්ට හැට ආවැනි වගන්තිය සඳහන් ලියාපදිංචි අතුරු වෛද්‍ය වෘත්තිකයන් අතරින් තෝරා පත්කරගනු ලැබූ එක් උපාධාරී අතුරු වෛද්‍යවරයෙක් වෘත්තිකයෙක්ද හැට ඒ වගන්තිය සඳහන් ලියාපදිංචි පරිපූර්ක වෛද්‍ය වෘත්තිකයන් විසින් තෝරා පත්කරගනු ලබන උපාධාරී පරිපූර්ක වෛද්‍ය වෘත්තිකයෙකු සහ අමාත්‍යතුමා විසින් සාමාජිකයන් දෙදෙනෙකු නම් කරන අතර එක් සාමාජිකයෙකු මාධ්‍යවේදියෙකු විය යුතු අතර අනෙක් සාමාජිකයන් මාජන්තාව අතරින් තෝරා පත්කරගත් අයෙකු විය යුතුය.
ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා, මේ පිළිබඳව ඇත්තරම ශ්‍රේෂ්ඨාධිකරණයත් මේ පිළිබඳව මේ ඉල්ලීම් ලබා දීලා, එතකොට ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන් තීන්දුවක් දීලා තිබෙනවා මේ ඉදිරිපත් කරපු කරුණුවලට. මේක කිසිම සම්බන්ධයක් නෑ, මොකද මේක විශේෂඥවරුන් ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රි එකේ හින්දා මේක ඒක වෙනම අවස්ථාවක ගන්නයි කියලා තමයි සුප්‍රීම උසාවිය මේක ඒකේ නියෝගය ලියලා තියෙන්නේ.
ගරු දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා,
ඉදිරි එකේදී අපි සම්පූර්ණයෙන්ම ඒ සියල්ල ක්‍රියා කරනවා.
මම ඉදිරිපත් කරනවා මේ ප්‍රධාන ප්‍රඥප්තිය 39 වගන්තිනේ ඉනික් බිතිව පහළ දැක්වෙන අලුත් වගන්ති මෙයින් ඇතුළත් කරන ලබන අතර එම වගන්තිම ප්‍රඥප්තිය 39A, 39A, 39A වගන්ති ලෙස බලාත්මක විය යුතුයි කියලා යෝජනා කරනවා. 39A එක වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ නිශ්චිත දක්වා ඇති පරිදි ප්‍රධාන ප්‍රඥප්තිය 8.
ඔබතුමා කියවන්නේ අර දෙවෙනි වගන්තිය කියන එකද?
ඔව් නෑ, හතරවෙනි.
දෙවෙනි වගන්තිය.
හතරට ආය නැද්ද? හරි. තුන හතර.
දෙවෙනි වගන්තිය සංශෝධනය නැද්ද එතකොට?
වගන්තියකුත් ඉදිරිපත් කළා තියෙනවානේ.
දෙවෙනි වගන්තිය
වෙන්නේ පළවෙනි.
ඔව් සෝරි, දෙවෙනි වගන්තිය නෝ. මේ මින්මතු ප්‍රධාන ප්‍රඥප්තිය යනුවෙන් සඳහන් කරනු ලබන 105 වරන් ඇතුළු 105 වන අධිකාරය වූ වරම් බල වෛද්‍ය ආඥාපති 12 වගන්තියේ 1 පළවන උපවගන්තියේ ඈඡේදයේ ඉක්බිතියෝ පහක් දක්වන ඡේදය ඇතුළත් කිරීමෙන් මේ උගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. ඈ 39 වගන්තියේ ආ 1 පළවන 3 සහ 4 උපවගන්තිවල සඳහන් විශේෂඥ වෛද්‍යවරුන් විසින් තෝරාපත් කරනු ලබන සමාජිකයන් තිදෙනෙක්ද ඈ 39 ආ වගන්තිය 2 උපවගන්තිය සඳහන් විශේෂඥ දන්ත වෛද්‍යවරුන් විසින් තෝරාපත් කරනු ලබන එක් සමාජිකයෙක්, EE 56 වගන්තිය සඳහන් ලියාපදිංචි ඖෂධවේදීන් විසින් තෝරාපත් කරනු ලබන එක් උපාධිධාරී ඖෂධවේදී සමාජිකයෙක්, EE 60 ආ එන වගන්තිය සඳහන් ලියාපදිංචි අතුරු වෛද්‍ය වෘත්තිකයන් අතරින් තෝරාපත් කරනු ලබන එක් උපාධිධාරී අතුරු වෛද්‍ය වෘත්තිකයෙකු, EE 61A ඒවන වගන්තිය සඳහන් ලියාපදිංචි පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් විසින් තෝරාපත් කරගනු ලබන උපාධිධාරී පරිපූර්ක වෛද්‍ය වෘත්තිකයෙකු, ඊ සහ EE අමාත්‍යතුමා විසින් සමාජිකයන් දෙදෙනෙකු නම් කරනු ලබන අතර එක් සමාජිකයෙකු මාධ්‍යවේදික විය යුතු අතර අනෙක් සමාජිකයා මහජනතාව අතරින් තෝරාපත් කරගත් අයෙකු විය යුතුය. ප්‍රධාන
තමයි ගරු මන්ත්‍රීතුමා, මේ පිළිබඳව තමයි සුප්‍රීම උසාවියේ තීන්දුව දීලා තිබෙන්නේ. මේක ස්පෙෂලිස්ට් රෙජිස්ට්‍රේක හින්දා මේක ඉදිරිපත් කරපු පැමිණිල්ලේදී මේක වෙනම අවස්ථාවක් ගන්නයි කියලා. අපි ප්‍රධාන අඥාපනත මේ පනත ගේනකොට මේවා ටික ඉදිරිපත් කරමු.
දෙවෙනි වගන්තිය ගරු
අමාත්‍යතුමාන්සලට අපි උපදේශක කාර්ය සභාවට ඉදිරිපත් කරනවා. ඒකෙදි කතා කරලා මේක
මට මේ සියල්ලම කියෝගෙන යන්න අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ ටික අපි සංශෝධන ලෙස ඉදිරිපත් කරනවා කියලා අපි ඉදිරිපත් කරන්න.
ඔව්.
උතුමා ඒක අර ඔබේ කාර්ය සභාවට යොදලා අපි ඊළඟ මේකෙදි වැඩපිළිවෙල සකස් කරන්න බලමු.
දෙවෙනි වගන්තිය
ගෙනාවා නම් හොඳයි. මොකද එතුමා අර ඒගොල්ලෝ කියන්නේ මේක ඒගොල්ලන්ව මේ
එහෙම ඒක
අදාළ නොවන පරිදි ඇතුළත් කරන්න කියන එක තමයි ඒගොල්ලන්ගේ ඉල්ලීම තියෙන්නේ. ඒගොල්ලන්ට බයක් තියෙනවා. මොකද මේ සිද්ධ වෙලා තියෙන කාරණෙත් එක්ක ඒගොල්ලන්ව මෙතනින් ඉවත් වෙයි කියන ප්‍රශ්නයක් තියෙනවා.
නමුත් ඒකම ඒගොල්ලෝ ඉදිරිපත් කරා ඒ කරුණම සුප්‍රීම උසාවියට. ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කරා එහෙම දෙයක් ඔවුන්ට සිදු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඇත්තනම් වෛද්‍යවරු මාත් එක කිව්වේ ඒගොල්ලන්ට ඒක තුනේ ඇතුළට තමන්ට වෙනවයි කියලා. නමුත් ඇත්තරම නීතිඥවරු මම දන්නේ නැහැ. ඉතින් මම නීතිඥවරුන්ගෙන් ඇහුවා, ප්‍රසිද්ධ නීතිඥවරුගෙන්, අපේ නීතිඥවරුන්ගෙන් ඇහුවා නීතිපති මහේ. එතකොට ඒකළු කිව්වා මේකට ඒක එහෙම තිති වුණාට ඒක වෙන්නේ නැහැ, මොකද තමන් ඇඟවීම විතරයි මේකේ වැරද්ද තියෙන්නේ
කියලා. ඔව්. කිරීමද අපි ඒක අදුරත් කරගන්න.
දෙවෙනි මගන්තිය ගරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරනද සංශෝධන සහිතව සභාවකෙන්ද?
හායි.
තුන්වෙනි මගන්තිය සභාවකෙන්ද?
හායි.
හතරවෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට ගරු අමාත්‍යතුමා.
හතරවෙනි වගන්තිය පළවෙනි පේලිය සිට හතරවෙනි පේලිය දක්වා පේලිය එම පේලි දෙකද ඇතුළත්ව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්නේ. හතර ප්‍රධාන ප්‍රඥප්තිය තිස්වෙනි නවවෙනි වගන්තියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් වගන්තිය ඇතුළත් කරනු ලබන අතර එම වගන්ති එම ප්‍රඥප්තියේ 39A, 39A, 39Ä වගන්ති ලෙස බලාත්මක විය යුතුය. ඒ වගේම හත්වෙනි පේලියට ඉක්බිතිවම පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 39Ä, 39Ä වන වගන්ති යටතේ ලියාපංචි වූ විදේශ විශේෂඥ වෛද්‍යවරුන්ට හෝ විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ට ශ්‍රී ලංකාව තුළ අදාළ විශේෂඥකු ලෙස වෘත්තිය යෙදීමටත් ඒ වෘත්තියේ යෙදීමේදී සපයනු ලබන ඖෂධ සහ ශල්‍ය උපාංගවල හෝ ලබා දෙන වෙනත් සේවාවල පිරිවැය ඇතුළත් වන සාධාරණ වෘත්තිමය ගාස්තුවක් ඉල්ලා සිටීම සහ අයකර ගැනීමටත් හිමිකම තිබිය යුතුය.
ගරු වාසුදේව නානක්කර මන්තු ගරු
හතරවෙනි ගාන්තිය
ඕඩර් ප්ලීස්. ගරු අමාත්‍යතුමාගේ සංශෝධන වලට සභාවකද? ගරු වාසුදේව නානක්කර මන්තුමා සමාවෙන්න.
හතරවෙනි ගාන්තිය උපවගන්තියා ප්‍රධාන ප්‍රඥප්තිය අර්ථය යන ස්ථානයේ පහත සඳහන් වාක්‍ය එකතු විය යුතුය. ප්‍රධාන ප්‍රඥප්ති අර්ථයේ රෝම ඉලක්කං 8, රෝම ඉලක්කං 8 ආ, රෝම ඉලක්කං 8 ආ යන කොටස් වලට අදාළ නොවන පරිදි යන වශයෙන් විය යුතුය. ඒකම ඊළඟට ආ නිශ්චිතව දක්වන සුසුකම් ඇති යන ස්ථානයට ප්‍රධාන ප්‍රඥප්තියේ 8 රෝම ඉලක්කම් 8 රෝම ඉලක්කම් 8 යන කොටස් වලට අදාළ නොවන පරිදි වශයෙන් විය යුතුය. ඊළඟ 39A1 වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහයේ නිශ්චිතව දක්වා ඇති පරිදි යන ස්ථානයට පාත් සඳහන් වාක්‍ය එකතු කළ යුතුය. ප්‍රධාන ප්‍රඥප්තියේ 8 රෝම 8A යන කොටස් වලට අදාළ නොවන පරිදි එම වගන්තියේම උපවගන්තිය 2 වෛද්‍ය සේවා ව්‍යවස්ථා සංග්‍රහය නිශ්චිතව දක්වා ඇති පරිදි යන ස්ථානයට පාර්ථනාන් වාක්‍ය එකතු කළ යුතුය. ප්‍රධාන ප්‍රඥප්තියේ රෝම ඉලක්කං 8, රෝම ඉලක්කං 8, රෝම ඉලක්කං 8 යන කොටස් වලට අදාළ නොවන පරිදි එම වගන්තියේම 3 ස්ථානයටද එලෙසම සඳහන් කොටස එකතු කළ යුතුය. ප්‍රධාන ප්‍රඥප්තියේ රෝම ඉලක්කං 8, 8A, 8A යන කොටස් වලට අදාළ නොවන පරිදි තවද එම වගන්තියේම උපාධි ආයතනයේ යෝග්‍යතා බිනුම් දන්න සපුරලාන්නේ යම් තැනැත්තුකට යන ස්ථානයට පාත් සඳහන් කොටස එකතු විය යුතුය. ප්‍රධාන ප්‍රඥප්තියේ රෝමිලක්කම් 8, රෝමිලක්කම් 8A යන කොටස් වලට අදාළ නොවන පරිදි තවද 39Ä උපවගන්තියේ ප්‍රතිතන සාතිකයක් ඉදිරිපත් කරන්නේ නම් යන ස්ථානයට පාත් සඳහන් කොටස් එකතු කළ යුතුය. ප්‍රධාන ප්‍රඥප්තියේ රෝමිලක්කම් 8, රෝමිලක්කම් 8A යන කොටස් වලට අදාළ නොවන පරිදි.
ගරු අමාත්‍යතුමායි සංශෝධන පිළිගන්නවා.
මේකේ මට තියෙන්නේ මේක මේ වෛද්‍ය ආඥා පනතේ සෙක්ෂන් 13ට මේක විරුද්ධ වෙනවා. අනිත් එකට මේකට මේකේ සම්පූර්ණයෙන්ම මේ බෝඩ් එක පිළිබඳව මේකේ කරුණු ඉදිරිපත් කරලා තියෙනවා. මොකද ප්‍රධාන පනතේ ඒකට මේ ඒකත් එක්ක ගැලපෙන්නේ නැහැ මේ තියෙන යෝජනාව කියන එක තමයි තියෙන්නේ. ඔව් ඇති. ඒක ගැලපෙන්නේ නැහැ.
8A කියන වගන්ති වලට මේ ගෙන්න සංශෝධන වල බලපෑමක් හෝ අදාළ වීමක් නැතේ කියලා ඒ ප්‍රමාණ.
ගරු
ඒක මේ සෙක්ෂන් 13 වලට අදාළ වෙන්නේ නැහැ.
ගරු දයසිරිමන්තුමාගේ සංශෝධන එතකොට ඉදිරිපත් කරන්නේ නැහැ නේද ඔබතුමා?
අර දැන් මම ඉදිරිපත් කරන මේ කාරණම තමයි තියෙන්නේ ඉතින්. දැන් මේ අපි මමත් වාසියනාන කර්මතුමාත් ඉදිරිපත් කරන කාරණා දෙකම එකයි. මේ හැම එකටම ගරු ඇමතුමා මේ 8A එක වගන්ති බලපානවා කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. අනිත් එක පැත්තකින් තියමුකො. නමුත් මේ කාරණාවලත් පොඩ්ඩක් ඔබතුමා බැලුවොත් හොඳයි කියලා මම යෝජනා කරේ.
Consistent with the section 13 of the medical ordinance.
හරි, බොහොම සෝදේ. පස්වන වගන්තිය සංශෝධන ප්‍රතිකරණ කරනවා මාත්‍යතුමා.
24 වෙනි පේළියේ සිට 28 වෙනි පේළිය දක්වා එම පේළි දෙකද ඇතුළත්ව ඉවත් කර එවෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. වෛද්‍ය සේවා ව්‍යස්ථා සංග්‍රහයන්නේ 2014 ඔක්තෝබර් මාස 11 වෙනි දින සහ අංක 1883 /17 දරන ගැසට් පත්‍රයේ පළ කරන ලද වෛද්‍ය සේවා ව්‍යස්ථා සංග්‍රහය මගින් අවසන් වට සංශෝධනය කරන ලද සහ කලින් කල සංශෝධනය කරනු ලැබිය හැකි පරිදිවන 1991 මැයි මාස 17 වෙනි දින සහ අංක 682 ඇල 11 දරණ ගැසට් පත්‍රයේ පළ කරන ලද වෛද්‍ය සේවා ව්‍යස්ථා සංග්‍රහය අදහස් වේ.
ගරු අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන සංශෝධන සහිත සභාව එකඟද? 6 වෙනි වගන්තිය සභාව එකඟද? 7 වෙනි වගන්තිය සභාව එකඟද? 9 වගන්තිය ඉදිරිපත් කිරීමට ගරු වාසුදේව නානකර මන්තුමා.
9 වගන්තිය පාසනනවරින් සංශෝධනයේ විය යුතුය. වෛද්‍ය සභාවේ සියලුම සාමාජිකයන් ඊසා ඊයන කොටස සැර ඉදිරි සියලු සාමාජිකයන් ප්‍රධාන ප්‍රඥප්තියේ 20 වගන්ති 20 වගන්ති 41 56 60 B සහ 60 G යන කොටස් යටතේ ලියාපදිංචි සාමාජිකයන් විය යුතුය.
ගරු අමාත්‍යතුමා පිළිගන්නවද?
මං හිතන්නේ ඒකත් අර ඒ විදිහටම තමයි මේ මේක තියෙන්නේ. මේකත් සම්බන්ධ වෙන්නේ නැහැ. මොකද මේ කරුණු ඔක්කොම ඉදිරිපත් කරලා සුප්‍රීම කුසාවියේ කිව්වේ වෙනම අවස්ථාවක මේක ඉදිරිපත් ගන්න කියලා මේ.
හරි, බොහොම
සුදුසුයි. ඒ නිසා මේක එකඟ වෙන්න.
දයශ්‍රී මන්ත්‍රීමා ඔබතුමා ඉදිරිපත් කරන්නේ නැහැ නේද මනා? අපේ කාලේ පිළිම ප්‍රශ්න ඇති මේකයි.
අවශ්‍ය නැහැ. මා අර සංශෝධනීය කිරීම මම ඉදිරිපත් කරන විදිහට.
හරි, බොහොම සුදුසුයි. ප්‍රඥාප්ති වගන්ති සභාව එකඟද? නාමයේ සභාව එකඟද?
හායි.
පාර්ලිමේන්තුවේ යලි රැස්වේ. පනත් කිටුම්පත කාර්ය සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වර වර කියවීම කර ඇමතුමා.
පනත් කිටුම්පත දැන් තුන්වන වර කියවිය යුතුය යෝජනා කරමි. කිටුම්පතේ සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා අනුශාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාවේකඟද? වෛද්‍ය සංශෝධන පනත් කිටුම්පත තුන්වර වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තිස් හතර වන යෝජනාව සභාව එකඟද? අයිටම් නම්බර් 34.